ගරු ආර්.ජී. විජේරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, අද දවසේ මුදල් අමාත්‍යංශයත් නාගරික සංවර්ධන අමාත්‍යංශයටත් අදාළ 53ක් පිළිබඳව සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට අදාළව ගරු ඇමතිතුමන්ලත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සහෝදර මන්ත්‍රීතුමන්ලත් ඇතිතරම් කරුණු ඉදිරිපත් කළා. එහෙත් මේ රට ආර්ථික අගාධයට ලක් කරපු, රට විනාශ කරපු, ඒකට හවුල් වෙච්ච උදවිය තාමත් පවසන්නේ කුමක්ද? ආර්ථිකය ප්‍රසාරණය වෙලා නැහැ, ආර්ථිකයේ ප්‍රතිලාභ මහජනතාවට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ කතන්දර, එහෙම නැත්නම් ගෝරනාඩු කියන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මා කල්පනා කළා, මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඇත්තටම ආර්ථිකයේ ප්‍රසාරණය වුණාද, ඒක ප්‍රතිලාභ අපේ ජනතාවට ලැබෙනවද නැද්ද කියන එක ප්‍රාදේශීය මට්ටමේ උදාහරණ කීපයක් ඇසුරෙන් පැහැදිලි කරන්න. ඇත්තටම බදු ආදායම අහිමි වුණේ ඇයි? එක පැත්තකින් බදු ආදායම් ලබන්න ඕන වත්කම් නිසි ලෙස නියාමනය වෙලා තිබුණේ නැහැ. ඒ වගේම ඊට අදාළව නිසි තක්සේරුවක් කරලා තිබුණේ නැහැ. බදු ගෙවීම පිළිබඳව ඔවුනට යම් උත්ප්‍රේරණයක්, යම් විශ්වාසයක් ඇති වෙලා තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඊට අදාළව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ මෙන්න මේ කාරණා සියල්ල පිළිබඳව අවධානය යොමු කළා. ප්‍රාදේශීය මට්ටමේ උදාහරණ කීපයක් අපි ගත්තොත්, අපි දන්නවා අපි නියෝජනය කරන නුවරළිය දිස්ත්‍රික්කයේ හඟුරංකේ තාසනයට ප්‍රධාන වශයෙන් කළුගල් සපේන ගල් කොරියක් තිබුණා. මේක අත්පත් කරගෙන තිබුණේ ආසනයේ සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායකවරයා. පුළුවන් නම් නැහැයි කියලා කියන්න. නිසි ලෙස විනිවිදභාවයකින් මේක අත්පත් කරගෙන තිබුණේ නැහැ, නිසි තක්සේරුවක් කරලා තිබුණේ නැහැ. ඒ නිසාම රජයට නිසි බදු ආදායම හිමි වුණේ නැහැ. වර්තමාන රජ බලයට පත් වුණාට පස්සේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විදියට මේකට අදාළ නිසි නියාමනයක් කරලා, නිසි තක්සේරුවක් කරලා ඒ ආදායම ලබා ගන්න කටයුතු කරා. පහුගිය වර්ෂයේ මේ මුළු ගල් කොරියම් ලැබුණ ආදායම රුපියල් 80,000යි. ඒත් මේ වර්ෂයේදී නිසි තක්සේරුවක් කරලා මිනින්දෝර දෙපාර්තමේන්තුව, ඒ වගේම තක්සේරු දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා තක්සේරු කරලා මේ ගල්වල ප්‍රසිද්ධ වෙන්දේසී අවුරුද්දක කාලයකට බදු දුන්නා. ආදායම කීයද? 40,25,000යි. ගිය අවුරුද්දේ 80,000යි, මේ අවුරුද්දේ 140,000යි. ආදායම 50 ගුණයකින් ඉහළ ගියා. මෙහෙමයි ආදායම වැඩි කරගත්තේ. ඒ විතරක් නෙමෙයි, රිකෙල්ලගස්කර නගරයේ ප්‍රධාන වෙළඳසැල් 21ක් තිබුණා. මේවා රජයට අයිති භූමියක තමයි ඉදි කරලා තිබුණේ. 30 අවුරුදු දීර්ඝකාලීන බද්දක් තිබුණේ. බොහෝ වෙළඳසැල් වලින් මේ බදු ආදායම හිමි වෙලා තිබුණේ නැහැ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විදියට ඒ වෙළඳසැල් හිමියන්ට මේ කරුණු පැහැදිලි කරලා, රජයට ඔබ ලබා දෙන බදු මුදලින් ඇත්ත සේවාව සිද්ධ වෙනවයි කියන කාරණය පැහැදිලි කරලා අපි ඔවුන්ගේ බදු ආදායම ලබා ගන්න කටයුතු කරා. හිග බදු මුදල සහ හිග දඩ මුදල් සියල්ල එකතු කරපුවම 1,60,00,000ක පමණ හිග මුදලක් තිබුණා. අන්න දැන් ඔවුන්ට විශ්වාසය ඇති වෙලා, ඔවුන්ට සහන කාලයක් අපි ලබා දීපු නිසා මේ වර්ෂය තුල ඔවුන් ඒ බදු ගෙවීම පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අන්න බදු ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඊයේ දවසෙත් කතා කළා සමෘද්ධිය පිළිබඳව. සමෘද්ධිය කිව්වහම හඟුරංකේ තාසනයට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒත් පහුගිය කාලේ මොකද කළේ? ආසනේ පුරා තියෙන සමෘද්ධි බැංකු 10ක වත්කම් 128 ගානේ 180,000ක් වියදම් කරලා පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් ආරම්භ කරා. ඒත් ඒ දේශපාලඥයෝ මොකද කළේ? ටික කාලයක් යද්දී මේ ඇඟලුම් කම්හල රජයේ ආයතනයක් විදියට තිබිච්ච එක පෞද්ගලික සමාගමකට වික්කා. ඊට වඩා යමක් කියන්නේ නැහැ. ඒ මහා මුදල් වංචාව පිළිබඳව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන හින්දා. ඒ විතරක් නෙමෙයි, මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ ඇඟලුම් කර්මාන්තශාලාව අයිති භූමිය රාජ්‍ය දේපලක්. ඒකට කිසිදු බදුමුදලක් ගෙව්වේ නැහැ. දැන් මේ පෞද්ගලික ඒ ව්‍යාපාරිකයා අවුරුදු 8ක් තිස්සේ බදු ගෙවලා නැහැ. අන්න රජයේ මැදිහත් වෙලා තක්සේරු දෙපාර්තමේන්තුව මගින් නිසි තක්සේරුවක් කරලා දැන් ඒ අහිමි වෙච්ච බදු ආදායම ලබා ගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, රිකෙලගස්කර නගරේම තව වෙළඳසල් 16ක් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු බෙදාගෙන බදු නොගවමින් හිටියා. අන්න ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග පටන් අරගෙන තියෙනවා. මෙන්න මේ විදියට රජයට අහිමි වෙලා තිබිච්ච බදු ආදායම ලබා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් ඒ ආදායම ඉහළ දමනවා වගේම ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න අපි කරපු දේවල් මොනවද? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි දන්නවා අපේ ආසනවල අපේ දිස්ත්‍රික්කයේ තියෙන කෘෂිකර්මාන්තය සඳහා ඔවුනට මහා යන්ත්‍රෝපකරණ නැහැ. ඒ නිසා අපේ පැත්තෙන් අපි කල්පනා කරා මේ සඳහා විසඳුමක් දෙන්න ඕන කියලා. එදා පෞගේ කාලේ ආණ්ඩු වලින් කරේ එක පුද්ගලයා ඉලක්ක කරගෙන යම් යම් යන්ත්‍රෝපකරණ ලබලා දෙන එක. ඒ නිසා අපි ඊට වඩා වෙනස් ක්‍රියාමාර්ගයක් ගත්තා. අපි සාධාරණව හිතුවා ඒ නිසා ලක්ෂ 30ක මුදලක් වෙන් කරලා උපකරණ මිලදී අරගෙන එක බාර දුන්නා ගොවිජන සේවා මධ්‍යස්ථානයට. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අදාළ නිලධාරියෙක්පත් කළා. දැන් පුළුවන්කම තියෙනවා ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය වෙලාවට ඒ යන්ත්‍රෝපකරණ අරගෙන තමන්ගේ කාර්යයන් පහසු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මෙන්න ආර්ථිකයේ ප්‍රතිලාභ මහජනතාව අතර සාධාරණව බෙදී යන ආකාරය. ඒ විතරක් නෙමෙයි, අපේ ප්‍රදේශවල විශාල වශයෙන් කිරි නිෂ්පාදනය කරනවා. ඒත් ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා මේ සැරේ මුදලක් වෙන් කරලා අන්න ඒ සත්ව නිෂ්පාදනයට අවශ්‍ය උසස් වර්ගයේ තනකොළ නිෂ්පාදනය කරන භූමි නිර්මාණය කරන්න. මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් පශු වෛද්‍ය කාර්යාලයත් එකට එකතු වෙලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අදාළ ඉඩම්, වතු සමාගම් වලට අයිති ඉඩම් වල වගා නොකරපු භූමි අපි උසස් වර්ගයේ තනකොළ නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් ඉන්නවා. මෙන්න ආර්ථිකයේ ප්‍රතිලාභ මහජනතාව අතර බිඳිලා යන ආකාරය. ඒ නිසා ගරු මන්ත්‍රීතුමියනි, එක පැත්තකින් ආදායම ඉහළ නංවා ගන්න, අනෙක් පැත්තෙන් ඒ ලැබෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මහජනතාව අතර සාධාරණව බෙදී යන ආකාරයකට කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මේ සිදුවෙන මහා පුනරුදය, එහෙම නැත්නම් මහා ප්‍රබෝධය විඳ දරා ගන්න බැරි විපක්ෂයේ උදවිය දිගටම බොරු කියමින් අවලාද නගමින් ජනතාව නොමග යමමින් කටයුතු කරන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා අප ඔබට කියන්නේ ඔබ වෙනස් වන්න, ඔබ යථාර්ථයේ තේරුම් ගන්න. එහෙම නැත්නම් ඔබ දේශපාලනික වශයෙන් මෙය යනවා සත්‍යයි. වේලාව ලබා දුන්නාට ඔබතුමීට ස්තුතියි.